ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ್ ಈ ಪಕ್ಷ ನಾಯಕತ್ವ.
ಗರು ಕಥಾನಾಯಕತುಮನಿ, ಶೇಷನ್ ದೇವಸ್ಥಾವೇ ನಿವಾಟ್ ಕಬ್ರಾಲ್ ಮೆತ್ತುತುಮಾಗೆ ಕಥಾವನ್ ಪಸುವ ಅದಹಸ್ ದಕ್ಪನ್ನಟ ಅವಸ್ಥಾವ ಲಭೀಮಗನ ಸತುಟು ವೇನೋ ಸ್ತುತಿವಂತ ವೇನೋ ಮಂ ಕ್ಯಾಮತಿ ಗರು ನಿವಾಟ್ ಕಬ್ರಾಲ್ ಮೆತ್ತುತುಮನಿ ಬುದುಮಾಗೆ ಕಥಾವಟ ಮಾರ್ಟಿನ್ ಲೂಥ ಕಿಂಗ್ ಮೆತ್ತುತುಮಾಗೆ ಪ್ರಕಾಶೆ ಕಿಂಗ್ ಪಿಲಿತುರುದೆ Nothing in all the world is more dangerous than sincere ignorance and conscientious stupidity. Nirvyaja nodanuvat bhaveha denuvat ajnana bhavataram bhayanakavu an kisivak milova nomatha. Obutma piliganna kiyema matak saturata karunak. Garu kathanayakatumani November 16 ta me rajaya nirmanaya vela ವಸರಕ್ ಬೇನವ ಗಮೇ ಕಥಾವಕ್ತಿ ಬೇನವ ಹೆದಿನ ಗಹ ದಿಪತ್ತಿನ ದನೇ ಕಿಯಲ್ ಮೇಕ ಅವರುದ್ಧಕ ಪ್ರಗತಿ ವಾರ್ತಾವ ಬಲನಕೊಟ ಇತಿರಿ ಅವರುದು ತುನ ಹತ್ರ ಪಹಗನ ಅನಾವಕಿ ಕಿಯನ್ನಟ ಶಾಸ್ತ್ರಕಾರಿಕ ಅವಶ್ಯವಾಣಿ ನೆ ಎದಾ ನಿರ್ಮಾಣೇ ಕರಪು ಸೌಭಾಗ್ಯ ದಕ್ಮ ಅದವನ ವಿಟ ಅಭಾಗ್ಯ ದಕ್ಮ ಬವಟ ಪಾಕ್ತಿರಾತಿದೆ ಅತ್ತವಶೆನ್ಮ ಮೇ ರಜೆಯಟ ಹದುವ ತಕ್ನ ಹೆ ಬಹುಗಿಯ ದಿನವಲ ನಾಟ್ಯ ಪೆನ್ನು ಐ ತಮೈ ಹದವತ ಹುರು ವರ ಎತ್ತರ ದನ್ನೆ ಆಂಡು ಹದವತ ಕೌದ ಗತ್ತೆ ಕೀಲ ನಮೂತ್ ಜನತಾವ ವಿಧಿನ ದುಃಖ ವೇದನಾವ ದಿಹಾ ಬರನ ಕೊಟ ಆಂಡುವಟ ಹದವತಕ್ ನದೇ ಕೇಳ ಭೂಮಿ ಪಹದಿರಿ ಏ ನಿಗಮನೇಟ ಎನ್ನಟ ಅಪಿಟ ದುಸ್ತರದ ಅವಶ್ಯವನ್ನೇ ನೇ ಐ ಅಪಿ ಮೇ ರಜೆಯಟ ಹದವತಕ್ ನಹೇ ಕೇಳ ಜನಾಧಿಪತಿ ವರ್ಣೆಯ ಜಾಯಗ್ರಹಣೇ ಕರೆ ನವೆಂಬರ್ 16 ವಿರುದ ಕೊರೋನಾ ಆವೇ ಮಾರ್ತು ಮಾಸೆ ಬಲೆಯಟ ಅವಿಲ್ಲ ಮಾಸ ಹತರಕ ಕಾಲ್ಯಾಕ್ತಿಬುನ ಜನತಾವಟ ಸಹನ ಲಭಾದೀವಟ ನಮುತ್ ಉಂಚಿ ಅಂಹೋ ಸಹನೆಯ ರಟೇ ಜನತಾವಟ ಲಭಾದಿನ್ನಟ ಅಪೋಸತ್ತು ಹಾಲ್ಮಿಲ ಅಡುಕರನ ವೈಕಿವ್ವ ಪರಿಪ್ಪು ಅಡುಕರನ ವೈಕಿವ್ವ ಸೆಮನ್ ಅಡುಕರನ ವೈಕಿವ್ವ ಸೀನಿ ಅಡುಕರನ ವೈಕಿವ್ವ ತರಂಗಿಟ ಗೆಸಟ್ ಗೆಹುವ ನಮುತ್ ಅರ ಹರಿಯಟ ಕಾಲಗುಣ ಅನಾವಕಿ ವಗೆ ವಹಿನವೈ ಕಿಯನಕೊಟ ಪಾಯನವ ಪಾಯನವೈ ಕಿಯನಕೊಟ ವಹಿನವ ಬಡುಮಿಲ ಬಸ್ಸನ್ನ ಗೆಸತ್ ಗಹನಕೊಟ ಮುಳು ರಟಮ ದನಗತ್ತ ಅನಿವಾರ್ಯನ್ಮ ಬಡುಮಿಲ ಇಹಲ ಯನವ ವಿಶೇಷನ್ಮ ಮಂ ಮೇ ಅವಸ್ಥಾವೇ ಮತಕ್ಕರನ್ನ ಕೆಮತಿ ಅಪೇ ಗರು ಅಗ್ರಾಮಾತ್ಯತುಮಾಟ ಅಪಿ ಹಮೋಮ ದನ್ನ ಕೊರೋನಾ ಕಿಯನ್ನೇ ಮಾರಾಂತಿಕ ದಯಾಕ್ ನಮುತ್ ಮತಕ ತಬಾ ಗನ್ನಟೋನ ಮಿನಿಸುನ್ಗೆ ಬಡಗಿನ್ನತ್ ಮಾರಾಂತಿಕ ಮೇ ಮಿನಿಸುನ್ಗೆ ಬಡಗಿನ್ನ ಬಡಗಿಂದರ ದನಿನ ನೆತಿ ಆಂಡುವಕ್ ಕಿನೇಕ ಅದು ರಟೇಮ ಜನತಾವ ಪಿಲಿಗನ್ನ ಜನತಾವಗೆ ನಾಡಿ ದನಿನ್ನ ಹದ ಕಸ್ಮ ತೇರಿನ ಹದವತೆ ಕೆಕಾರಿನ ದುಃಖ ಕಂದುಲ ವೇದನಾವ ಪಿಲಿಬಂದ ಕಿಸಿಮ ಅವಬೋಧ ರಜೆಯಟ ಕಿಸಿಮ ಉಮನಾವಕ್ ನೆ ಅಸಹನೇಟ ಪೀಡನೆಯಟ ಪತ್ವೆಚ್ಚ ಜನತಾವಟ ಸಹನ ಟಿಕಲ ಬಾರ ಅಪೇ ಗರು ಅಗ್ರಾಮಾತ್ಯತುಮ ಅಪೇ ಮುದಲ್ ಲಭ್ಯತುಮಾಟ ಪೆಹದಿ ಕರ್ಲ ದಿನ್ನ ಕೋಣ ಮೇ ಅವಸ್ಥಾವೇ ವಿಶೇಷನ್ಮ ಮೇ ನಮೇ ಕಾರಣ ಪಲವಿನಿ ಕಾರ್ತು ವಿಸ್ಸೈ ವಿಸ್ಸೇ ಆರ್ಥಿಕ ವರ್ಧನ ವೇಗೆ ಪಿಲಿಬಂದವ ಸಂಖ್ಯಾಲೇಖನ ಇದ್ರಿ ಪತ್ಕರ ඍණ 1.6යි. නමුත් මම අහන්න කැමතියි ගරු අගමැතිතුමාගෙන්. සාමාන්‍යයෙන් කාර්තුවක් අවසන් වෙලා දින 75ක් යනකොට මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරනවා. දැන් දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නට ඕන සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට. පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි. මම අහන්න කැමතියි ගරු අගමැතිතුමාගෙන්, ඇයි දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්නේ නැත්තේ? දැන් අපිට ආරංචි ඔක්තෝබර් 15 වෙනිදා ජනසංඛ්‍යාරේඛන දෙපාර්තමේන්තුව කියනවලු විදේශීය විශේෂඥවරුන්ගේ උපදේශකවරුන්ගේ අදහස් නොමැතිව මේ දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නට අපහසුයි කියලා. මොකද මේ විහිළුව? දැන් මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්නේ නැතිකොට මොකද වෙන්නේ? දේශීය සහ ජාත්‍යන්තර දෙකේම විශ්වාසනීයත්වය පිළිගැනීම සම්පූර්ණයෙන්ම පළුදු වෙනවා. ඒ විශ්වාසනීයත්වය පිළිගැනීම පළුදු වෙනකොට ශ්‍රේණිගත කිරීම වලින් පහළ වැටෙනවා. අන්න එතකොට ආණ්ඩු පක්ෂයේ කියනවා මේක විදේශීය කුමන්ත්‍රණයක් කියලා. මම නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මතක් කරන්නට කැමති, මොනම හේතුවකටවත් මොනම ආකාරයකටවත් අපි විපක්ෂයක් හැටියට පිටරටවල් වලට ගිහිල්ලා ඕපදූප කියන්න, කේලම් කියන්න, ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න එවන් ගමනක් අපි යන්නේ නැහැ. ඔබතුමා ඒ වගේ වැරදි අදහස් ඉදිරිපත් කරන්නට එපා. අපි අපේ දේශපාලන ගනුදෙනුව බොහෝම නිර්ව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ක්‍රමවේදය තුළ අපි ක්‍රියාත්මක කරනවා. මොනම හේතුවකටත් කේලම් දේශපාලනේ ක්‍රියාත්මක කරන්න. ඒක මේ ගරු අගමැතිතුමත් හොඳින් දන්නවා. ඒක ගරු අගමැතිතුමත් හොඳින් දන්නවා. ඒව එහෙම සිදුණු කාලයක් තිබෙන්නේ නැති. නමුත් ඒ කාලේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නයි කියලා අපේ කබ්‍රාල් මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඍණ 1.6යි පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ දත්ත ටික ඉදිරිපත් කරන්න. ඒව ඉදිරිපත් නොකිරීම එක හේතුවක් වෙනවා මේ ශ්‍රේණිගත කිරීම වලින් පහළ වැටෙන. දැන් බලන්න තායිලන්තේ දෙවෙනි කාර්තුව ඍණ 12.2 ඒකල ඉදිරිපත් කරලා තියෙනවා. මැලේසියාව ඍණ 17.1, ඉන්දියාව ඍණ 25.1, ෆිලිපීනේ 16.5 ඍණ, ඉන්දුනීසියාව ඍණ 6.9. දැන් අපේ රටට විතරයි අවශ්‍ය වෙලා තිබෙන්නේ විදේශීය උපදේශකවරු. අන්න ඒකට නම් විදේශීය ආධාර අවශ්‍ය වෙලා තියෙනවා. විදේශීය උපදේශකවරුන් අවශ්‍ය වෙලා තිබෙනවා දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉලි දක්වන්න. එහෙම කරන්න එපා. ඒ සංඛ්‍යාලේඛන සංගවන්න එපයි කියලා මම ගරු අගමැතිතුමාගෙන් මුදල් ඇමැතිතුමාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අගමැතිතුමනි, මම මීට පෙර ප්‍රකාශ කරා මේ රටේ ජනතාව අසීමිත අසහනයකින් ඉන්නේ. මහ පොළොවට පය ගහලා සැරිසරනවා නම්, ජනතාව ඇසුරු කරනවා නම් ඒ සත්‍යයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අද ත්‍රිරෝද රථ රියදුරා කුලී වැඩ කරන අයට, කෑම කඩ ක්‍රියාත්මක කරන අයට, ඇඟලුම් සේවිකාවන්, ස්වයං රැකියා ක්ෂේත්‍රයට, වඩේ වෙළෙන්ද, ගොවියට, ධීවරයට, කම්කරුවට, දුප්පතාට, රාජ්‍ය සේවකයට, සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්, පදික වෙළෙන්දොන්ට, බස් රථවල සුළුසුළු වෙළඳාම් කරපු අය, ලොතරැයි විකුණපු අය, සපත්තු මහන අය, කුඩා ලුත්කඩියා කරන අය, රටකජුකින් විකුණපු අය, කුඩා පරිමාණයේ ආපන ශාලා, ජංගම රථවලින් ආහාර පාන විකුණපු අය, සති පොළවල් වල වෙළඳාම් කරපු අය, මේ සමස්ත ජනතාව අද අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මොකද මේ ආණ්ඩුව ජනවාරි මාසයේ කරේ. රණුක්ගේ වාර්තාවේ තිබුණු 3000 සිට 24000 දක්වා රාජ්‍ය සේවකින්ගේ පඩි වැඩි කිරීම අපි අනුමත කරපු අරමුදල් සම්පූර්ණයෙන්ම නතර කරා. 3000 සිට 24000 දක්වා පඩි වැඩි කිරීම නතර කළා. එතනින් නතර වුණේ නැහැ. විශ්‍රාමික ප්‍රජාවට ඒ ලබා දුන්නු මූල්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම කැබිනට් පත්‍රිකාවකින් නතර කරා. මේව නෙවෙයි කරන්න ඕන. අපි කළ යුත්තේ ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාවට පිළියමක් හැටියට සහන ටික ලබා දීමයි කරන්න තිබුණේ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ආණ්ඩුව බලයට ආපු හැටි මොකද්ද කරේ? පෝසතුන්ට දුන්න බදු සහන. පෝසතුන්ට බදු සහන දුන්නු නිසා ආණ්ඩුවේ බදු ආදායම 29%කින් අඩු වුණා. ටැක්ස් කලෙක්ෂන් බදු එකතු කිරීම අඩු වුණා 31%කින්. මොකද්ද වුනේ? ජනතාවට සහන ලබා දිය යුතු කාලයක් එනකොට අපේ රටේ කිසිම ෆිස්කල් ස්ටිමියුලස් පැකේජයක්, මූල්‍ය උත්තේජක පැකේජයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කබීර් හෂිම් මැතිතුමා කිව්ව ආකාරයට එංගලන්තයේ සුනක් කියන චාන්සල් ඔෆ් ද එක්ස්චේකර්, ඒ කියන්නේ ෆිනෑන්ස් මිනිස්ටර්, මුදල් ඇමතිවරයා, හැම ශ්‍රේෂ්ඨයකම පෞද්ගලික ශ්‍රේෂ්ඨය වුණා. 80%ක් පඩිය ගෙවනවා ආණ්ඩුවෙන් ගෙවන්නේ. අපේ රටට එහෙම කරන්නට හැකියාවක් නැහැ. ඇයි? රාජ්‍ය ආදායමෙන් අතිවිශාල ප්‍රමාණයක් බිලියන 600-800 අතර ප්‍රමාණයක් පෝසතුන්ට බදුසාන ලබා දීලා නැති කරගත්තා. අන්න ඒ ප්‍රශ්නේ නිසා සහන ලබා දෙන්නට මේ රජයට හැකියාවක් නැහැ. ඒ වගේම පොඩ්ඩක් බලන්න සංවර්ධනය ගැන ලොකුවට කතා කරා. ප්‍රාග්ධන ආයෝජනය, ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් කැප කරන මුදල ජනවාරි ජුලයි මාසයක් සංසන්දනය කරොත් 2019-2020 52%කින් ප්‍රාග්ධන සංවර්ධන වියදම් අඩු වෙලා තිබෙනවා. මේ ප්‍රාග්ධන සංවර්ධනයක් නොමැතිව, ප්‍රාග්ධන වියදම් කිරීමක් නොමැතිව කෙසේද අපි ජනතාවට සංවර්ධනයක් උදා කරන්නේ? මම කැමතියි මේ ප්‍රශ්නේ අහන්න. දැන් ගරු අගමැතිතුමාම පිළිගන්නට ඕන, අත්‍යවශ්‍ය භාණ්ඩවල නිල අඩු කරන්නට තරඟයට ගැසට් ගහලා, දැන් හාල් මිල අඩු කරන්න ගැසට් 4ක් ගහලා තියෙනවා. නමුත් කොච්චර ගැසට් ගැහුවත් සමාවෙන්න මෙතුමා කියන පහක් කියලා මම ඒක නිවැරදි කරන්න, පහක් කොච්චර ගැසට් ගැහුවත් නාඩුවල මිල 120යි. ඉතිහාසයේ මේ වගේ මිල වැඩිවීමක් කවදාවත් සිදු වෙලා නැහැ. එතකොට මේ බස්නාහිර පළාත ආශ්‍රිතව ගරු අගමැතිතුමනි, අපි පොඩ්ඩක් මේ මිල ගණන් දිහා බලමු. බෝංචි කිලෝ 200යි, කැරට් 160යි, බීට්රූට් 160යි, නෝකෝල් 160යි, ගෝවා 160යි, ගෝවා මල් 240යි, ලීක්ස් 160යි, මෑකරල් 160යි, දඹල 160යි, වම්බටු 160යි, පතෝල 160යි, වට්ටක්කා 120යි, තක්කාලි 160යි, අවමිරිස් 400යි, පිපිඤ්ඤා 120යි, ගැටකොළු 160යි, රාබු 160යි, අලු කෙසෙල් 120යි, මුරුංග 160යි. මේ වගේ මිල ගණන් සමග සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ බරපතල ප්‍රශ්නයක් තිබෙනව නේද? දැන් සැමන් දෙනවයි කිව්ව 200ට. දැන් ගාන 270යි 280යි. සැමන් බීලුණු 100ට දෙනවයි කිව්වා. දැන් ගාන 200යි. මොහොතකටවත් මම නම් මේ සභාවට බීලුණු අරගෙන ඇවිල්ලා අපි ප්‍රශ්න කරන්නේ නැහැ, සැපද, සතුටුද, සන්තෝෂද කියලා ඒ වගේ පහත් මට්ටමකට අපි යන්නට යන්නේ නැහැ. නමුත් අවබෝධ කරගන්න, මේ තත්ත්වය තුළ රටේ ජනතාව ඉමහත් අසහනයකට ලක් වෙලා තිබෙනවා. දැන් ඊයේ පෙරේද ගහලා තියෙනවා මේ සීනි 85ට දෙනවයි කියලා. නමුත් සීනි 135යි. මේක තමයි මහ පොළොවේ යථාර්ථය. දැන් කහවලට මොකක්ද වෙලා තියෙන්නේ? කහ කිලෝවක් 750කට මිල නියම කරලා තිබෙනවා. දැන් 3000කට වැඩි ප්‍රමාණයක්, 3000කට වැඩි ඉහළ ගිහිල්ලා මහ බරපතල හිඟයක්. කවලම් කරලා බරපතල ජාවාරමක් ක්‍රියාත්මක මෙන්න මේක තමයි ගරු අග්‍රාමාත්‍යතුමනි අද රටේ සත්‍යය රටේ යථාර්ථය එක පැත්තකින් දුර්වල මූල්‍ය කළමනාකරණයක් තුළින් රාජ්‍ය ආදායම අහිමි කරගෙන ජනතාවට ලබා දිය යුතු සංවර්ධනය සහනය ලබා දෙන්නට මේ රජයේ අපොහොසත් වෙලා තිබෙනවා. ඉතින් අපට මතකයි මේ ජනාධිපතිවරණයේදී ජන දුක නිවාලනවයි කියනකොට විහිළු කරා. ජනතාවගේ සතුට ගැන කතා කරනකොට සමච්චල් කරා. ජනතාවගේ දෙපතුල් ළඟට යන්න ඕනේ කියනොත් දැන් අර ජොන්ස්ටන් ඇමතිතුමා කුටු කුටු ගානා වගේ රෑට රෑට කතාවල් හැදුවා. එතුමා තමයි මේ කතාවේ නිර්මාත්‍රවරයා. බොහොම සඳයි. දැන් බූටානයේ ගරු කතානායකතුමනි දලදේශීය නිෂ්පාදනය නෙවෙයි දලදේශීය සතුට. ග්‍රොස් නැෂනල් හැපිනස් ගැන බලන්න. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද බොහෝ දෙනෙකුට සත්‍ය තේරිලා. පැහැදිලිවම මේ ආණ්ඩුවට ජන දුක නොතේරුණා. ප්‍රේමදාසලට සමගි ජන බලවේගයට ජන දුක තේරෙනවා. අපිට ජන දුක තේරෙනවා පමණක් නෙවෙයි ජනතාවගේ දුක හඳුනාගෙන ජනතාවට විශිෂ්ට සේවාවක් කිරීම අපේ අභිලාෂය බව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් කොරෝනා හැදුණු අයට වේතේත් ලබා දීම තුල බොහෝ අයට අපි සතුටු වෙනවා. අපේ රටේ තමන්ගේ ජීවිතේ බේරා ගැනීමේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි කනගාටු වෙනවා මේ දෙවෙනි රැල්ල තුල මරණ ගණනාව වැඩි වෙලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් කියන දේ තමයි මුව ආවරණ පැලැන්දුව. ඒ වගේම සමාජ දුරස්ථභාවය පැවැත්වුවොත් තමන්ගේ පිරිසිදු භාවය රැකගත්තොත් මේ කොරෝනා වෛරසෙන් බොහෝ දුරට බේරෙන්න පුළුවන් කියන කාරණාව ඉදිරිපත් කළා තියෙනවා. නමුත් දැන් කොරෝනා වෛරසයට අමතරව අමතක කරන්න එපා ආර්ථික වෛරසයක් තියෙනවා. මේ ආර්ථික වෛරසයට තියෙන බෙහෙත මොකද්ද? සහනාබා දෙන්නට. දැන් අපි යෝජනා කරපු හැම දෙයක් ආරම්භයේ ඉඳලා හැම දෙයක්ම නිවැරදි කියලා ඔප්පු වෙලා තිබෙනවා. දැන් මට මතකයි මම යෝජනා කරා 20,000ක් ලබා දිය යුතුයි කියලා. දැන් හරිනේ. දැන් නිරෝධානයට ලක් වෙන සති දෙකක නිරෝධානයට ලක් වෙන අයට ආණ්ඩු දෙනවා 10,000ක්. එතන මාසයක් නිරෝධායනය වෙනවා නම් හරිනම් පොතේ හැටියට 20,000ක් දෙන්න ඕන. එදා 20,000ට බැන්නා දැන් සති දෙකකට දෙනවා 10,000. ඒකත් සත්‍ය බවට පත් වෙලා. ඒක තමයි සත්‍යය. ඒක තමයි යථාර්ථය. අපිට පේන දේ තමයි මහජනතාවට මහ ඡන්දෙට කලින් නම් ලොකුම ලොකු ආදරයක් තිබුණා. ආණ්ඩුවට තිබුණා ලොකු ඌමනාවක් කොරෝනාව නැති කරගන්න. ඒ වෙන මොනක් නිසා නෙවෙයි ඡන්දෙ නිසා. දැන් මහජනතාව වැඩක් නැහැ. දැන් ඡන්දෙ ඉවරයි. දැන් 3/2කුත් අරගෙන ඉවරයි 20ක් අරගෙන ඉවරයි. දැන් කියන්නේ මොකද්ද? පුළුවන් නම් බේරියල්ලා නැතිනම් මැරියල්. කොහොමද පදේ වෙනස් වුණු ආකාරය මැතිවරණයට පෙර සහ මැතිවරණයෙන් පසුව? ඉන් ගරු අගමැතිතුමනි කලගෙඩි වතුරට දැම්මයි කියලා වඩ පිරෙන්නේ නැහැනේ. දැන් කලගෙඩි නෙවෙයි ඔළුගෙඩි ටික පාවිච්චි කරලා මිනිස්සුන්ට සහන ලබා දෙන්නට දැන්වත් රජයේ කටයුතු කරන්නයි කියලා මම බොහොම කරුණාවෙන් රට වැසියා වෙනුවෙන් මම මේ ආදරණීය ඉල්ලීම කරන. දැන් රටටම කිව්ව දේ තමයි ආර්ථිකයේ ගොඩනගන්න, ඒ වගේම කොරෝනාව නැති කරගන්න. රටටම දුන්නු පණිවිඩය තමයි අපි මේ සියල්ලක්ම වියත් මගින් කරනවායි කියලා. වියතුන් භාවිතා කරලා මේක ක්‍රියාත්මක කරනවායි කියලා. දැන් අපිට නම් පෙනෙන්නේ ජනතාවට කෑම නැතුව බෙහෙත් නැතුව.
ඔබතුමයි කාලය අවසානයි.
මට තව වැඩිපුර කාලය තියෙනවා ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා හැටියට. මහලේකම්තුමා පැහැදිලි කරලා දෙයි ඒ සම්ප්‍රදාය. ගරු කථානායකතුමනි, දැන් නම් පේන්නේ කෑම නැතුව බෙහෙත් නැතුව වියත් මගේ නෙවෙයි, දැන් යන්නේ සොහොන් මගේ. අද යන ගමනන්නේ ඒකයි. ජනතාව බඩගින්දරේ වෙවුලනකොට ඒ ගින්දරින් 20 වෙනි සංශෝධනය කියන සුරුට්ටුව පත්තු කරගත්තා. ඒක නම් හොඳකින් කරගත්තා. නමුත් ජනතාවගේ මේ ගින්දර නිවන්නට, මේ දුක්ගින්න නිවන්නට මේ රජයේ කිසිසේත්ම කටයුතු කරලා නැහැ. කරුණා කරලා දැන්වත් මරණින්දෙන් අවදි වෙලා ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කැමතියි මගේ කතාව අවසන් කරන්න. මගේ කතාව අවසන් කරන්නට මම උපයෝගී කරගන්නවා ජනාධිපතිවරණ සමයේ අපේ ආණ්ඩු පාර්ශ්වයේ කණ්ඩායම් හදපු දේශපාලන වෙළඳ දැන්වීම. මොකද්ද කිව්වේ? කුස්සියේ උයන්න බඩු නෑ, කඩේට ගියාම බඩු ගන්න සල්ලි නෑ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මම හිතුවේ කවදාවත් මේ වෙළඳ දැන්වීම හදපු වියතුන්ට මේ තරම් දිවස් තිබෙනවයි කියලා. තමන්ගේ ආණ්ඩුවේ ආණ්ඩු පාලනයක ප්‍රතිවිපාක ගැන ඒ කාලේ ඉඳලම වෙළඳ දැන්වීමක් හරහා ජනතාව දැනුවත් කරන්නට තරම් දිවස් තිබුණයි කියලා මම කිසිසේත්ම මම විශ්වාස කරේ නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ ගරු කථානායකතුමනි, මම පැහැදිලිවම මගේ කතාව අවසන් කරනවා මහත්මා ගාන්ධිතුමාගේ විග්‍රහයක් තුළින්. එතුමා විග්‍රහ කරනවා වහල් භාවය ගැන. වහල් භාවය යනු පාලකින් විසින් ඔබ සම්පූර්ණයෙන්ම විපතට හෙලා ඇති බව ඔබ දැන දැනත් ඔබ විසින් පාලකයාගේ ගුණගායනා කිරීම. මම ප්‍රාර්ථනා කරනවා මහත්මා ගාන්ධිතුමාගේ වචනවලින් යම් අවබෝධයක් ලබාගෙන අපේ රට වහල් භාවයකට ලක් කරන්නේ නැතුව අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට මේ රජයට කලගෙඩි නෙවෙයි ඔලු ගෙඩි පාවිච්චි කරලා රට ශක්තිමත් කරන්නට, රටේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරවන්නට ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
අනුර ප්‍රියදර්ශනී ආපා මන්ත්‍රීතුමා, එහෙමත්නම්
අපේ ගරු කථානායකතුමනි, 2020 විසර්ජන පනත මගින් ඉතාම අසාමාන්‍ය කාලවකවානුවක අපේ ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා ඉතාමත්ම හොඳ වියදම් සාරාංශයක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ රටට තිබුණු තත්ත්වය අනුව. අපේ විපක්ෂ නායකතුමා කතා කරනකොට කිව්ව හැටියට ඊට කලින් ආණ්ඩුව ඉතාමත්ම හොඳින් ආර්ථිකය හසුරුවලා තියෙන කියලායි කිව්වේ. මම උපුටා ගන්න කැමති මුදල් ඇමතුමාගේ ප්‍රකාශයෙන්, ඒ තමයි රජයේ ආදායම සහ වියදම අතර පරතරයෙන් පෝරවලට ඉදිකිරීම් කර්මාන්තයට, වැඩිහිටි පොලිස් අහනාධාරයට, සේවා සැපීම් සඳහා විවිධ අමාත්‍යාංශයට නොගෙවා තිබුණු ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ඉතුරු කරලා තිබෙනවා. ඒක කිසිසේත්ම අයවැය ගෙවීමක් කරලා තිබුණ නැති ප්‍රමාණයක්. ඒ කියන්නේ අඩු ගන්නේ පෝර සහනාධාරය සඳහාත් රුපියල් බිලියන 23යි, ඖෂධ මිලදී ගැනීමේදී නොපියා තිබුණු රුපියල් බිලියන 31යි, ඉදිකිරීම් කර්මාන්තයන් නොපියාවා තිබුණු බිලියන 119යි, වැඩිහිටි පෝර සහනාධාරයේ රුපියල් බිලියන 45.8යි. මේ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒ කාලේ ආණ්ඩුව විසින් නොගෙවූ ප්‍රමාණය. මේ කාලය ඇතුලේ, කියන්නේ මේ පසුගිය
නියෝජ්‍ය කථානායකතුමා,
මේ කාලය තුළ නියෝජ කථානායකතුමනි, මේ තරම් ප්‍රශ්න තිබේදීත් අපිට ඒ මුදලුත් ගෙවන්න සිද්ධ වුණා. එහෙම නැතුව සුකන්‍යම්ම ආර්ථිකයක් අපිට බාර දීලා ඒ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම අපි කළමනාකරණය කරගන්න බැරි වුණා කියන තර්කය සාධාරණ තර්කයක් හැටියට මට පිළිගන්න අමාරු. අපේ රටේ විවිධ අංශවල අඩුපාඩු ගැන මං හිතන්නේ ඒ පාණ්ඩුවෙම තිබෙන තර්කයන් ගැන විවිධ වාර්තා තිබෙන මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. වියදම් ප්‍රමාණයන් ඇත්ත වියදම සහ ස්ථමේන්තුවල තියෙන පරස්පරයන් ගැන විශාල වශයෙන් තිබෙනවා. එනිසා ඒක සාර්ථක ආර්ථික කළමනාකරණයක් තිබුණු රජයක් හට පිළිගන්නත් බෑ. එහෙම තිබුණා නම් මේ ඒ රජය පරාජය කරන එකත් ලේසි වැඩක් නෙවෙයි කියන එකත් මම කියන්න කැමතියි. එනිසා අද අපිට කාරණා ගණනාවක් නිසා අපිට තිබුණු සමහර ප්‍රශ්න නිසා ගෝලීය ප්‍රශ්න නිසා අසනීප වසංගතවායි කරුණු නිසා මේ අවුරුද්ද 2020 අවුරුද්ද ලෝකේ තියෙන ඉතාමත්ම අසීරු අවුරුද්දක් හැටියට තමයි මුළු ලෝකෙම පිළිගන්නේ. අපිට පමණක් නෙවෙයි ලෝකේ හැම රටක්ම තමන්ගේ ආර්ථික පුරෝගතන පිළිබඳ නැවත සලකා බැලීමක් දැන් කරගෙන යනවා. ඒ නිසා විශේෂයෙන් දෙවන සහ තුන්වන කාර්තුව පිළිබඳ කතා කරුවා මේ දල දේශීය නිෂ්පාදනය ගැන. දැන් මේ පිළිබඳව සමහර කරුණු පිළිබඳ අධ්‍යයනයකයේ දෙනවා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. එයා අපිට දන්නලා තියෙනවා 2-3 එකටම දෙන්න ඒගොල්ල දැන් ලෑස්ති වෙනවා ඉන්නවා කියලා. ඒ නිසා ඒක තව සති කීපයකින් තමුන්නාන්සල අතර අපි කාටත් ලැබෙයි. එතන කලබල වෙන්න අවශ්‍ය නැහැ. කෙසේ වෙතත් අපි පිළිගන්න ඕනේ පක්ෂ විපක්ෂ කවුරුත් අපේ රටේ ආර්ථිකය පිළිබඳ නව මානයක් අවශ්‍යයි කියලා. සෑම දෙයක්ම පිටරටින් ගෙනල්ලා ඉවරලා පාරිභෝජනය කරන ආර්ථික රටාවක අපි අවුරුදු ගාණක් හිටියා. 1977 පැවතුණු ආණ්ඩුව එවකට තිබුණු සියලුම දේශීය අංශ නැති කෙරුවා. මම හැමදාම කියන දෙයක් තමයි අපිට ඉතාම හොඳ එකලස් කිරීමේ කර්මාන්තයක් තිබුණ වාහන අපි ඒවා ඉවර කෙරුවා. අපිට නැවත ඒවා නැවත ආරම්භ කරන්න සිදු වුණා. සමහර අවස්ථාවල තිබුණු වැරදි ආර්ථික කලාප කළමනාකරණ මම කොයි වෙලාවකවත් කියන්නේ විවෘත ආර්ථිකේ නරකයි කියලා. මම කියන්නේ විවෘත ආර්ථිකයේ පිළිබඳ අපේ තියෙන සමහර අරමුණු මේ රටේ දේශීය ජනයාගේ වෙන දේශීය ආර්ථිකයේ ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙලේදී යම් ප්‍රමාණයකට ඒක අපිට අවාසියක් වුණ බව විතරක් අපි කියනවා. අපි හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ විවෘත ආර්ථිකයේ කළමනාකරණය කිරීමේදී ඉන්දියාව දක්වපු දක්ෂකම අපිට කරන්න බැරි වුණේ ඇයි කියලා. අපි ඇයට කලින් විවෘත ආර්ථිකයක් ඇති කෙරුවේ. නමුත් අපිට යම් යම් අංශවල තිබුණ අඩුපාඩුකම් නිසා අපිට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ රට ඇතුළේ යම් යම් යුද්ධ ඇති වුණා. මේ ඔක්කොම අපේ ආර්ථික කළමනාකරණයට පසුගිය දශක 2 ඇතුළේ 3 ඇතුළේ බලපෑවා. දැන් අද අපි ඉන්නේ කොවිඩ් වසංගතයක් මුව විට. මේක ලේසි වැඩක් නෙමෙයි. මම කියන්න කැමති 2000 මේ අවුරුද්දේ අපේ විපක්ෂ නායකතුමා කිව්වා අපි මේ සාමාන්‍ය ජනයා ගැන බැලුවේ නැහැ කියලා. අපි බැලුවා. අපි ඒ සෑම දුෂ්කරතාවයට පත් වුණු පවුලකටම රුපියල් 5000 බැගින් දැන් වාර 3ක් අපි දීගෙන යනවා. කොයි වෙලාවකවත් අපි අපේ මූලික අරමුණ අපි අයින් කරන්නේ නැහැ. මොකද අපි මේ සාමාන්‍ය ජනතාවගේ දේශපාලන පක්ෂයක්. මේක කොම්ප්‍රදෝරු ධනපතින්ගේ දේශපාලන පක්ෂයක් නෙවෙයි.
ඔබට මාර්ථ විනාඩි 2යි.
ඒ කාලය තුල අපි සම්පූර්ණයෙන් මේ කාර්යය කරගෙන යනවා. ඒ වගේම අපේ රටේ අලුත් ආර්ථික මානයක් සකස් කිරීම සඳහා අපේ මුදල් ඇමතුමා ඇතුළු ඒ ප්‍රධාන අය විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ රට අසාර්ථක රාජ්‍යයක් හට හඳුන්වා දීමට අපේ විපක්ෂ නායකතුමා උත්සාහ කිරීම ගැන අපි කනගාටු වෙනවා. අද රටේ ජාතික ප්‍රශ්නයක් තියෙන වෙලාවක අපි හැමෝටම ලොකු වගකීමක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නටත් අපේ රටේ ජනතාවගේ එදිනදා ජීවිතය ආරක්ෂා කරන්නටත් රටේ සමහර තැන්වල තිබෙන අපිට ආපු අමාරුකම් වලට උත්තර සොයමින් අපේ ආර්ථිකය දියුණු කරන ගමම්ම විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට අපි ක්‍රියා කළ යුතුයි කියන එක අපි කල්පනා කරන්න ඕනේ. එනිසා මේ 2020 ඇතුලේ ලංකාවේ එකම අවුරුද්ද නෙමෙයි අයවැයක් නොගෙනාපු. එකත් වැරදි. මම දැක්කා අපේ මන්ත්‍රීතුමෙක් මේ ගැන කිව්වා විරුද්ධ පක්ෂයේ මේක ඉතිහාසගත වෙනවා කියලා කිසිම අයවැයක් නොගෙනාපු අවුරුද්දක් කියලා. එහෙම වසර වාර දෙකක් මීට කලින් ලංකාවේ තිබිලා තියෙනවා. ඕනනම් හොයලා බලන්න. මොකද මැතිවරණකින් පස්සේ මේ රටේ පාර්ලිමේන්තු විසිරීමේ බලය පළවෙනි වතාවට නැතුව ගියා. ආණ්ඩුව දිනුවට අපිට බලයක් තිබුණේ නැහැ මේ පැත්තේ. ඒ වගේම ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් කොමිෂන් සභාව මැතිවරණ කල් දැම්මා. කල් දැමීම නිසා පාර්ලිමේන්තු විසිරවීම සමගම යම් යම් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ නිසා ජනාධිපතිතුමාගේ බලතල වලට අනුකූලව අපිට ක්‍රියා කරන්න සිද්ධ වුණා. සියලුම මුදල්ගරු නියෝජක කතානායකතුන් මම අවසන් කරනවා. අද මේ පාර්ලිමේන්තුවේ නිසි මුදල් ක්‍රමවේදය අනුව අපි අද අනුමත කරනවා ඒ කරපු සියලුම වියදම් සම්බන්ධයෙන් ඒවා සෞඛ්‍ය වෙන්න පුළුවන්, සහනාධාර වෙන්න පුළුවන්, වෙනත් වෙනත් කාරණා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි කටයුතු කරනවා මතක් කරමින් මේ ඉදිරියේදී අපි මේ ආපදාවන්ගේ මිදිලා තාමත් හොඳ තත්වයකට රට ගෙනියන්න අපිට හැකි වෙයි කියලා විශ්වාස කරමින් මගේ